සභාවකල් තිබීම.
කරු කතානායකතුමනි, පාර්ලිමේන්තු ඔක්තෝබර් මාස 18 දින බදාදා දින පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුය යෝජනා කරමි.
ප්‍රදීප් මුදුගොඩ මැතිතුමා කල් තබන අවස්ථාවේ යෝජනාව.
ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි ව්‍යවස්ථාව පරිදි රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට පවරා ඇත. එම කාර්ය ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුවට සහාය වීමට විවිධ කාරක සභාවන් පිහිටුවා ඇත. ඒ අතුරින් රජයේ ගිණුම් පිටපත කාරක සභාව සුවිශේෂී තැනක් ගන්නා අතර ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැරණිතම හා වඩාත්ම සුවිශේෂී මූල්‍ය අධීක්ෂණ කාරක සභාවේ ගරු ER තම්බිපුත් මැතිතුමා විසින් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට 1921 ඔක්තෝබර් මාස 5 දින ඉදිරිපත් කරන ලද යෝජනාවට ප්‍රතිචාර වශයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මූලාරම්භය සිදුවිය. 1923 සැප්තැම්බර් මාස 5 දින රජයේ ගිණුම් පිළිබඳ ස්ථාවර කාරක සභාව ලෙස පත් කරනු ලැබ එහි පළමු රැස්වීම 1923 ඔක්තෝබර් මාස 17 දින පවත්වන ලද අතර රජයේ ගිණුම් පිටපත කාරක සභාවට 2023 ඔක්තෝබර් මාස 17 දින අද දිනට සිය වසරක් සපිරේ. මහජන වියදම් සඳහා පාර්ලිමේන්තුව විසින් ප්‍රදානය කරන ලබන මුදල් අදාළ කාර්යයන් සඳහා යථා පරිදි යොදවාගනු ලබන්නේද යන්න පිළිබඳව අවධානය යොමු කරමින් රාජ්‍ය මුදල් සම්බන්ධ වගවීම සහතික කිරීමෙහිලා රජයේ සියලුම ආයතනවල ගිණුම් මූල්‍ය කාර්යපටිපාටිය පිළිබඳව පරීක්ෂා කිරීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ප්‍රමුඛතම කාර්යය වන්නේය. එයට අමතරව සියලු රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය හා සාමාන්‍ය කළමනාකරණය සාධනීය ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමද මෙම කාරක සභාවේ තවත් ප්‍රධාන කාර්යයකි. සිය විමර්ශන වලින් අනතුරුව රාජ්‍ය මූල්‍ය නිසිපරි පරිහරණය කිරීම සහතික කරනු වස් ඊට අදාළ කාරණාවලට විසඳුම් සැපයන ක්‍රියාමාර්ග පිළිබඳ නිරීක්ෂණය සහ නිර්දේශ ඇතුළත් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් සිදු කරනු ලබයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ අනෙකුත් විවිධ කාරක සභා මූල්‍ය කටයුතු මෙන්ම වෙනත් පොදු වැදගත් කටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණ ඇතුළත් වාර්තාද මෙම ගරු සභාවට ඉදිරිපත් කරනු ලැබේ. එහෙත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් හා ශක්තිමත් නීතිමය රාමුවක් නොතිබීම හේතුවෙන් එම නිර්දේශ හුදෙක් නිර්දේශවලට පමණක් සීමා වෙමින් වාර්තාවලම ගැබ්ව ඇති නිරීක්ෂණය වී ඇත. වඩාත් ප්‍රබල කාරක සභා පද්ධතියක් බිහි කිරීම සඳහා මෙම තත්ත්වය වහා වෙනස් විය යුතු බවත් එසේ නොවුනහොත් මෙම සියලු කාරක සභා කටයුතු පසුබෑමකට ලක්වෙන බවත් මෙම ගරු සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි. ඒ අනුව රාජ්‍ය මූල්‍ය පාලනයට සහාය දැක්වීම සඳහාත් රාජ්‍ය ආයතන තුළ මූල්‍ය විනය හා මූල්‍ය විචක්ෂණ භාවය මනාකොට පවත්වා ගැනීම සඳහාත් සුපිලිපන්න කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තහවුරු කිරීම සඳහාත් වන රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ අරමුණු ඉටු කර ගැනීමෙහිලා සිය වසරක් පුරා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පැමිණි ගමන් මඟ පිළිබඳව මෙන්ම එහිදී මුහුණ දුන් අභියෝග හඳුනාගත් ගැටලු සහ ඉදිරියේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ විමසා බැලීමටත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අදාළ අභිමතාර්ථයන් ඉටු කරගත හැකි ශක්තිමත් පසුබිමක් සකසන ලෙස ස්ථාවර නියෝග සුදුසු ලෙස සංශෝධනය කරමින් මනා නීතිමය වාතාවරණයක් ඇතිකොට කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කරවීමට ශක්තිමත් යාන්ත්‍රණයක් සැකසීම සඳහාත් මෙම ගරු සභාවේ ආණ්ඩු පාර්ශ්වයේ සහ විරුද්ධ පාර්ශ්වයන්හි සියලු ගරු මන්ත්‍රීවරුන් කඩිනම් අවධානය යොමු කළ යුතුයයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සිය වසරක් සපිරෙන අද දින යෝජනා කරමි.
ස්ථිර කිරීම අශෝක අභිසිංහ මන්ත්‍රීතුමා. Order please, Deputy Speaker will take the chair.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රදීප් පුදුගොඩ මන්තුමා විසින් යෝජනා කරන යද යෝජනාව මම ස්ථිර කරනවා. එතුමා කතාවෙන් පස්සේ මම කතා කරනවද කොහොමද කරන්නේ? එතුමා එනවා ඔබතුමා කතා කරන්න, ඊට පස්සේ මම කරන්න මේක ස්ථිර කළා.
හොඳයි, බොහොම සිත.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේ රජයේ ගිණුම් පිටවල කාර්ක සභාවට වසර 100ක් සපිරෙන මේ මොහොතේ මට පළමු කතාව කිරීම සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මැතිතුමාට මා ස්තුතිය ප්‍රකාශ කරන්නට කැමැති. අපි දකිනවා අද රාජ්‍ය මුදල් පරිහරණය කිරීම සහ රාජ්‍ය මුදල් පිළිබඳව වගවීම රාජ්‍ය ආයතනවල පැවැලෙන කාර්යභාරයක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද රාජ්‍ය පිළිබඳව කතා කරනකොට, රාජ්‍ය ආයතන පිළිබඳව කතා කරනකොට ජනතාව තුළ සෑහීමකට පත්වෙන ප්‍රතිඵලයක් නැත්නම් සෑහීමකට පත්වෙන්න පුළුවන් කාර්යක්ෂමතාවයක් අද අපට දකින්නට ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ හැටියට මේ ගිණුම් රජයේ මුදල් පිළිබඳ පූර්ණ වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවට. අපි දන්නවා පාර්ලිමේන්තුව තුළින් එම වර්ෂයට අදාළ ආදායම් සහ වියදම් සමාලෝචනය කරමින්, ඒ වර්ෂයට අදාළ අයවැය ඇස්තමේන්තු සකස් කරමින්, ඒ වර්ෂයට අදාළ මුදල් රාජ්‍ය මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පූර්ණ අනුමැතිය අපි ලබා දෙන්නේ පාර්ලිමේන්තුව තුළින්. නමුත් අද පාර්ලිමේන්තුව තුළින් එම වර්ෂය සඳහා අනුමත කරන ලද මුදල් අපි කාර්යක්ෂම යොදාගන්නේද නැද්ද යන්න පිළිබඳව වගකීම සහ සොයා බැලීම, නිරීක්ෂණය සහ නිර්දේශ ඉදිරිපත් කිරීම පැවරෙන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට. වසර 100ක් තුල අපි දන්නවා මේ කාරක සභාව තුළින් යම් කිසි ආකාරයක මැදිහත්වීමක් සිදු කරන්නට අපිට ලැබිලා තියෙනවා. නමුත් මෙම යෝජනාවේ සඳහන් පරිදි අපි දකිනවා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තුළින් අපි ඉදිරිපත් කරන නිර්දේශ, ඒ වගේම විගණකාධිපතිවරයා සොයාගනු ලබන නිරීක්ෂණ, ඒ නිර්දේශ ඉදිරිපත් කරන ලද අපි යෝජනා මේ වෙනකොට ඉෂ්ට කරලා තියෙනවද නැද්ද කියන එක පිළිබඳව අපිට විශාල ප්‍රශ්නයක් අද තියෙනවා. අපි දකිනවා නියෝජ්‍ය කතානායකතුමනි, මේ රාජ්‍ය තුල තියෙන මුදල් පිළිබඳව වගවීම පාර්ලිමේන්තුවට පැවරෙනවා නම් ඒ මුදල් පිළිබඳව අපි රජයක් හැටියට අපි බලාපොරොත්තු වෙන අභිමතාර්ථයන් ඒ ආකාරයෙන් ඉෂ්ට වෙලා තියෙනවද කියන එක පිළිබඳව සොයා බැලීමේ වගකීම තියෙන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට. අපි විගණකාධිපතිවරයා සහ ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට විශාල කැපවීමක් කරලා මේ ආයතන පිළිබඳව, මේ ආයතන තුල තියෙන අකාර්යක්ෂමතාවයන් පිළිබඳව රජයේ බලාපොරොත්තු අරමුණු ඉෂ්ට වෙලා තියෙනවද කියන එක පිළිබඳව සොයා ගන්නා කරුණු කාරණා අපි මුදල් කාරක සභාවේදී සාකච්ඡාවට භාජනය කරනවා. නමුත් මම සමස්තයක් වශයෙන් සියලුම රාජ්‍ය නිලධාරීන්ට ඇඟිල්ල දිගු කරන්නට මා කැමති වන්නේ නැහැ. මා නිලධාරීන් කියන වචනයට මා පාවිච්චි කරන්න කැමති බලධාරීන් කියන වචනය. මොකද මෙම කටයුත්ත තුළදී අපි රජයක් හැටියට මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනත්, ඒ වගේම සියලුම රාජ්‍ය නිලධාරීනොත් මේ රජයේ මුදල් පිළිබඳව වගවීම සම්බන්ධයෙන් අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඒ නිසා මා විශ්වාස කරනවා අපි කවදාවත් මුදල් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳවන නිලධාරීන් විවේචනය කරනවා නෙවෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ පවත්නා රජය තුළින් වෙන් කරන ලද මුදල් ඒ අරමුණු ඉෂ්ට කරගන්නට හරියාකාරව යොදවලා තියෙනවද නැද්ද කියන එක පිළිබඳව සොයා බලන්නටයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වගකීම විය යුත්තේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වත්මනෙහි පවත්නා ආර්ථික අර්බුදය හමුවේ මේ ගිණුම් පිළිබඳ කාරක සභාවට විශේෂ වගකීම් රාශියක් පැවරෙනවා නියෝජ්‍ය සභා කතානායකතුමනි. මොකද මේ කාල සීමාව තුළ මූල්‍යම වටිනාකම, ඒ වගේම රට අද පවත්නා ආර්ථික අර්බුදය තුළ අපි රට නැවත ගොඩනගන්නේ කෙසේද කියන එක සම්බන්ධයෙන් අපි සාකච්ඡාවට භාජනය කරනකොට මේ රටේ පවත්නා සීමිත සම්පත් ප්‍රමාණය උපරිම කාර්යක්ෂමතාවයකින් රටේ අනාගතය වෙනුවෙන් අපි යොදවන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට විශාල වගකීමක් තියෙනවා. අද ජනතාව බලාගෙන ඉන්නවා මේ පාර්ලිමේන්තු ඉන්න 225 දෙනා වගේම අපේ රාජ්‍ය නිලධාරීන් රටේ තියෙන මේ සීමිත සම්පත් ප්‍රමාණය කළමනාකරණය කරලා මේ රටේ අනාගතය සුරක්ෂිත කරන්නට කුමන ආකාරයෙන් මැදිහත් වෙනවාද කියන එක පිළිබඳව අද සමස්ත ජනතාවම බලාගෙන ඉන්නවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට පැවරෙන්නේ විශාල කාර්යභාරයක්. ඒ වගේම මේ තුලින් අද රට තුල පවත්නා ආයතන 835කට ආසන්න ප්‍රමාණයක් විගණනයට ලක් කරනවා. මට කියන්නට කනගාටුයි, මේ ආයතන 835 මේ සිය වසරක් සපිරෙන අද දිනේ වෙනකොටත් මේ ආයතන 835ම කිසිදු රජයක් මගින් එක් අවස්ථාවකවත් විගණනයට ලක් සම්පූර්ණයෙන් විගණන ලක් කර අවසන් කරලා නැහැ. ඒ නිසා මා විශ්වාස කරනවා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අද කරගෙන යන ලබන කාර්යභාරය තුල විගණකාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සොයා ගන්නා ලද නිරීක්ෂණ අපි කොපමණ මේ රාජ්‍ය ආයතනවලට දැනුම් දුන්නත් ඒ නිරීක්ෂණ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී සිදුවෙන කාර්යභාරය පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කුමන නිර්දේශ නිරීක්ෂණ ඉදිරිපත් කරත් ඒවා හරියාකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මා විශ්වාස කරන්නේ නැහැ මේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තිබීම තුලින් පාර්ලිමේන්තුව බලාපොරොත්තු වෙන, රජයේ බලාපොරොත්තු වෙන මේ රටේ සමස්ත කාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණය බලාපොරොත්තු වෙන ඒ අවසන් ප්‍රතිඵලය අපිට ලැබෙයිද කියන එක පිළිබඳව අපිට විශාල සැකයක් පවතිනවා. ඒ නිසා මා විශ්වාස කරනවා මේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තුලින් අපි විශාල කැපවීමක් කරලා මේ රජයේ ගිණුම් කාරක සභාව තුල සොයා ගන්නා නිර්දේශ නිරීක්ෂණ ඒ වගේම මේ කරනු ලබන වැරදි ක්‍රියාමාර්ගයන් හරි ක්‍රියාමාර්ගයන් තුලට කොහොමද මේක අපි ඉදිරිපත් කරලා ගොඩනගා ගන්නේ කියන එක පිළිබඳව අපිට යම් කිසි ක්‍රමවේදයක් මේ තුල ක්‍රියාත්මක විය යුතුයි කියන කාලය අද අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා අපි කුමන නිර්දේශ නිරීක්ෂණ ඉදිරිපත් කරත් මේ කාරක සභාව තුලින් අපිට ඒ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම තුල ඒ ක්‍රියාත්මක නොකරන රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ආයතන වලට ගත හැකි ක්‍රියාමාර්ගයේ පිළිබඳව පැහැදිලි සඳහනක් මේ ගිණුම් කාරක සභාව තුල නැහැ. ඒ නිසා අපිට මේ වෙනකොට අපි දන්නවා මේ රටේ අපි 2019 වර්ෂයේ අපි පාස්කු ප්‍රහාරයට ලක් වුණා, 2020 වර්ෂයේ අපි කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දුන්නා. ඊට පස්සේ අපි දන්නවා මේ රටේ යම්කිසි අරගලයක් මේ රටේ ක්‍රියාත්මක වුණා. මේ කරුණු කාරණා හේතු කොටගෙන අපි දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙනකොට අපි
මිනිත්තු දෙකක් කාලයක්
තියෙනවා රටේ තියෙන මේ ආර්ථික අර්බුදය හමුවේ ජනතාව විශාල පීඩාවකට පත් වෙලා තියෙනවා. නමුත් අපි දැනගන්නට ඕනේ මේ පත් වෙලා තියෙන පීඩාව තුළින් මේ ජනතාව මුදා ගැනීමේ වගකීමක් තියෙන්නේ මේ අපි 225 දෙනාට. ඒ නිසා රටේ තියෙන සීමිත මූල්‍ය සම්පත් ඉතාමත් කාර්යක්ෂම අන්දමින් යොදවලා මේ රටේ මූල්‍ය සම්පත වගේම අනෙකුත් සම්පත් ආරක්ෂා කරගැනීමේ වගකීමක් පැවරෙන්නේ මේ අපි සියලු දෙනාට. ඒ නිසා මා විශ්වාස කරනවා අපිට මේ කාල සීමාව තුල තියෙන්නේ පෙර පැවති ගිණුම් කාරක සභාවට තිබුණු ඒ තිබ්බ කාර්යභාරයට වඩා ඉන් ඔබ්බට ගිය විශාල වගකීමක් අපිට පැවරෙනවා. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි, මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හැටියට ඒ කරුණු ලබන කාර්යභාරය වගේම ඒ රජයේ ගිණුම් කාරක සභාව තුළින් ගරු විගණකාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය ඒ සොයා දෙනු ලබන නිර්දේශ නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට අදාළ බලය මේ ගිණුම් කාරක සභාවට ලබා දීලා මේ රට මේ රාජ්‍ය සේවය මේ ආයතන 835 ජනතා යහපත වෙනුවෙන් යොදවන්නට පුළුවන් නීතිමය වටාපිටාවේ නීතිමය රාමුවක් අපිට සදා දින ලෙස අවුරුදු 100ක් සපිරින අද දිනේදී මා ඉතාමත් ගෞරවයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. කොහොමත් මේ ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුවන්තුනි. ගරු අශෝක අබේසිංහ මහත්මයා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ස්තුතියි නියෝජක කතානායකතුමනි. රාජ්‍ය ගිණුම් කාර්ක සභාව හෙවත් කෝපා කමිටුවට වසර 100ක් පිරෙන අද ඔක්තෝබර් 14 දින 9 පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාර්ක සභාවේ සමාජික වශයෙන් වචන කීපයක් කතා කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. එය ඉතාමත්ම අනුගිය අවස්ථාවක් ලෙස මම දකිනවා. කෝප් සහ කෝපා කමිටු රාජ්‍ය ගිණුම් කාර්ක සභාව ඒ වගේම පොදු ව්‍යාපාර කාර්ක සභාව අපේ රටේ මූල්‍ය පාලනය තියෙන පාර්ලිමේන්තුව විසින් ස්ථාවර කාර්ක සභාව ලෙස ඇති කරලා
තියෙනවා.
රාජ්‍ය ගිණුම් කාර්ක සභාව 1923 සැප්තැම්බර් මාසේ 5 වෙනිදා ස්ථාපිත කරලා 1923 ඔක්තෝබර් 17 පළවෙනි රැස්වීම පවත්වලා අදට දින 100ක්. රජයේ අවුරුදු සමායෙන්ද අවුරුදු 100ක්. මේ අවුරුදු 100 තුළ මේ රටේ තියෙන දෙපාර්තමේන්තු රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක ගිණුම් පිළිබඳව විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ගිණුම් පිළිබඳව නිරීක්ෂණ නිගමන ලබා දීලා තියෙනවා. මේ වසර වෙද්දී රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු ඇතුළු 835කට මෙම රාජ්‍ය ගිණුම් පිළිබඳ කාර්ක සභාව විසින් පරීක්ෂණ පවත්වනවා. විගණකාධිපතිවරයා විසින් එම කළ පරීක්ෂණ විගණන වාර්තා සමීක්ෂණ කරලා ඒ පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම තමයි මෙම කාර්ක සභාවෙන් කරන්නේ. නමුත් අපේ දැන් වර්තමාන සභාපතිලා 9 පාර්ලිමේන්තුවේ 4 සභාවාරයේ සභාපතිවරයා විදිහට ඉන්නවා ලසන් තලගියවන්න මැතිතුමා. එතුමා 8 පාර්ලිමේන්තුවේ කෝප කමිටුවේ සභාපති වෙලා හිටියා. ඔහු ඉතාමත්ම අපක්ෂපාතීව මෙහෙවන බව අපි දන්නවා. නමුත් අපි මෙම ගිණුම් පිළිබඳ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාර්ක සභාවේ තියෙන ස්ථාවර නියෝග 119/4 නියෝග. ඒකේ තියෙන්නේ මෙම වාර්තාව අපි මෙවැනි වාර්තා පාර්ලිමේන්තුවට සභාගත කරනවා. ඒ සභාගත කරපුවාම ඒ වාර්තාව පිළිබඳ මුදල් ඇමතිවරයාත් ඒ දෙපාර්තමේන්තුව මේ සභාවේ වාර්තාවේ අඩංගුවේ දෙපාර්තමේන්තුවල බාර ඇමතිවරයාත් පාර්ලිමේන්තුවට සති 8ක් ඇතුළත එතුමාගේ නිරීක්ෂණ අපි දීපු නිරීක්ෂණ වලට එකඟ වෙනවද එහෙම නැත්නම් එකඟ වෙන්නේ නැද්ද මේ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි සති 8ක් ඇතුළත. එහෙම ඉදිරිපත් ඒ නිරීක්ෂණ ඔහු පිළිගන්නේ නැත්නම් මේ කමිටුවට පුළුවන් එතුමාට ආරාධනා කරන්න නැත්නම් එතුමාට ඉල්ලීමක් කරන්න අපේ කමිටුවට ඇවිල්ලා මේ පිළිබඳ සාකච්ඡා කරන්න. ඒ කමිටුවේදී ගන්න තීන්දුවත් ඊට පස්සේ සති 8ක් ඇතුළත මේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක තියෙන්නේ මේ 119/4 වගන්තියේ පාර්ලිමේන්තුවේ සභාවගත කරන ලද රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවේ යම් වාර්තාවක් මුදල් විෂය භාර අමාත්‍යවරයාට සහ ආයතන භාර අමාත්‍යවරයාට යොමු කරනු ලැබිය යුතු අතර එවිට මුදල් විෂය භාර අමාත්‍යවරයා ආයතන භාර අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ සහ ගන්නා පියවර සති 8ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර එම නිරීක්ෂණ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම හෝ නිර්දේශ සම්පූර්ණ කළ නොහැකි බව අමාත්‍යවරයා අදහස නම් රාජ්‍ය මුදල් නිසිතස භාවිත කිරීම පිළිබඳ ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ ලිඛිතව හේතු පැහැදිලි කළ යුතු අතර කාර්ක සභාවට අවශ්‍ය වන්නේ නම් අදාළ අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කිරීම සඳහා කාර්ක සභාවට පෞද්ගලිකව පැමිණීමට ආරාධනා කළ හැකි අතර එවැනි කාරණාවලින් පැන නගින ප්‍රශ්න වලට සති 8ක් ඇතුළත පිළිතුරු සැපයිය යුත්තේය. පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලබන අවස්ථාවකදී එකී වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණය සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කළ හැකිය. නමුත් මෙය සිද්ධ වෙනවාද? මේක බොහෝ දුරට සිද්ධ වෙන්නේ නැහැ. මම දකිනවා මේ මුදල් මේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාර්ක සභාව සහ කෝප් කමිටුව සහ කෝපා කමිටුව ඒ වගේ මුදල් කාර්ක සභාවේ මේ වගේ මේ රටේ රජයේ මුදල් දූෂණ වංචා පිළිබඳව අපි මේ තියෙන ගණන් එකතු කරුවොත් රාජ්‍ය ආදායමට වඩා එක්කෝ වැඩි විශාල ප්‍රමාණයක්. මොකද අපි දැක්ක උදාහරණයක් විදිහට රේගුද ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තියෙනවා ආදායම් එකතු කරපු අහිබිවීම ඒ වගේම නොගෙවා පැහැර හැරීම් සහ ඒවට දඩ බිලියන 900ක් විතර. බිලියන 900ක් කියන්නේ කෝටි 90000ක්. ඒවාගේ අපි දැක්කා කෝප් කමිටුවේ තියෙනවා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවේ. ඒකේ පාඩුව කෝටි 45000ක්. දූෂණ වංචා සියල්ලම එකතු වුණා. ඒකේ විතරක් කෝටි 1 ලක්ෂ ගණක් තියෙනවා. රාජ්‍ය ආදායම කෝටි 2 ලක්ෂයක් ගියා දැන් පසුගිය අවුරුද්දවල. එතකොට රාජ්‍ය ආදායමට හා සමානව ඊට වැඩි මුදලක් මේ ආයතන වලින් දූෂණ වංචා වලට සිදු වෙලා තියෙනවා. නමුත් මේවා අය කර ගැනීමට මේ සඳහා නඩු පැවරීමට හැම ක්‍රමවේදයක් නැහැ. අපි හැම වෙලාවෙම කතා කරන්නේ මොකද? නීතිපතිවරයා අපි ස්ථාවර නියෝග වෙනස් කරලා හරි කතානායකතුමා සමග සාකච්ඡා කරලා නීතිපතිවරයා හරහා මේකට කොහොමද ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කළේ නැත්නම් මේ දැන් වසර 100ක් වෙනවා. මේ වසර 100 තුලම මේ පිළිබඳ හොයා බලනවා, පාර්ලිමේන්තුව දැනුවත් කරනවා. පාර්ලිමේන්තුව දැනුවත් කරුවාට ඒ කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔවුන් නිදැල්ලේ ඉන්නවා ඒ දූෂණ වංචා කරන අය. මොකද විගණන වාර්තාවකින් ඉන්නේ, විගණනයෙන් පෙන්වන්නේ මේ ඒ තියෙන ආයතන වල තියෙන අඩුපාඩු. මේ අඩුපාඩු පෙන්නපුවාම ඒ අඩුපාඩු පිළිබඳ යම්කිසි නිරීක්ෂණ නිගමන අපි ලබා දෙනවා. ඒ පිළිබඳ යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. නැත්නම් කවමදාකවත් මේක සිද්ධ වෙන්නේ. මේකට හොඳම උදාහරණයක් තමයි මේ අපේ 9 වෙනි පාර්ලිමේන්තුවේ එතකොට හිටිය එවකට හිටිය සභාපතිවරයා තිස්සවිතාරණ මැතිතුමා ඔය 2020 ඔක්තෝබර් මාසේ සීනිබදු වංචාව සීනි වල තිබිච්ච බද්ද රුපියල් 50 බද්ද 725ට අඩු කළා. ඒ අඩු කිරීම වෙද්දී වෙච්ච මේ වාර්තාවයි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. මේ පාර්ලිමේන්තුවේ අපි මේ පිළිබඳව සාකච්ඡා කළා. ඉතින් මේ පිළිබඳව දැන් තාම කිසිම වැඩපිළිවෙලක් සිද්ධ වෙලා තියෙනවද? මේ ඒ අවස්ථාවේදී මේ 9 වෙනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සභාවාරයේ පළවෙනි සභාවාරයේ සභාපතිවරයා තිස්සවිතාරණ මැතිතුමා ඉන්න කාලේ මේක සිදු වුණා. මේ වංචාව ඊට පස්සේ 3 වෙනි සභාවාරයේ සභාපතිවරයා හිටිය කබීර් රෂීම් මැතිතුමා එතුමා ඒ කාලේ මේ වාර්තාව ඉදිරිපත් කළා. දැන් මේ 4 වෙනි සභාපතිවරයාත් ඇවිල්ලා ඉන්නවා. එතකොට මේවා නිරීක්ෂණ අපි ඉදිරිපත් කරුවාට මේ පිළිබඳව බලන්න මේකේ තියෙන ඒවා. දැන් කිලෝග්‍රෑම් එකක් සදා රුපියල් 50 බද්ද 725 අඩු කරපම් පාඩුව රජයට වෙච්ච අලාභය බිලියන 16ක්. ඒ කියන්නේ ඒක තියෙන බිලියන 16.763ක්. ඒටි කෝටි 100,000 කෝටි 1676ක්. කෝටි 1676ක් කියන්නේ බිලියන 16ක් කියන්නේ දැන් මේ දවස්වල ඡන්ද නවත්තලා තියෙනවා. පළාත් පාලන මැතිවරණයට යනවා කියන්නේ බිලියන 5යි. කොටි එතකොට මෙතන බිලියන 16ක් වෙලා කියන්නේ මැතිවරණ 2-3ක් පවත්වන්න පුළුවන් මේ සල්ලි වලින්. එතකොට මේ බිලියන 16ක් මේක අය කරගන්න කිසිම ක්‍රමවේදයක් නැහැ. ඒකින්ද තමයි කියන්නේ අපි කියන්නේ නීතිපතිවරුත් එක්ක සාකච්ඡා කරලා මේ නඩු පැවරිය හැකි වැඩපිළිවෙළක්. ඒකට විශේෂ අධිකරණයක් අධිකරණ ඇමතිවරුත් එක්ක සාකච්ඡා කරලා විදේශ විශේෂ අධිකරණ පැවැත්විය සකස් කළ යුතුය. මේ සඳහා තමයි මේ විදිය බදු පැහැර හරින ඒ වගේම මේ දූෂණ වංචාවල තියෙන නඩු අහන්න විශේෂ අධිකරණයක් අනිවාර්යයෙන්ම ඇති කළ යුතුයි. නැත්නම් අනිත් නඩුත් එක්ක අහන්න කිව්වොත් මේව කවදාකවත් අහලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මේ සීනි වල බද්ද 725 දක්වා අඩු කිරීම තුලින් 145 මේක තියෙන ඒ ආයතනත් පිරමීඩ් විල්මා සමාගම ඒගොල්ලන්ගේ ඒගොල්ල 100 මේ සමස්ත සීනි වලින් 145ක් ඒගොල්ල ඒ සමාගම ආනයන කරලා තිනවා. මේ බද්ද අඩු කිරීම තුල 1222කින් වර්ධනය වෙලා තියෙනවා. මේ ආනයනේ ඒ මේ විගණනය කරපු කාලය තුල විතරක් බිලියන 6.2ක් කෝටි 622ක් බදු වාසියක් ඒගොල්ලෝ ලබාගෙන තියෙනවා. රජයට බදු ආවාසියක් වෙලා තියෙනවා. ඒ වගේම මේ ඒ සීනි ගෙන්වන කාලේදී මේ ගබඩාවල තිබිලා තියෙනවා වරායේ ගබඩාවල ඔවුන්ගේ සමාගමට ආයෙත් ගබඩාවල මෙට්‍රික් ටොන් 7468ක් මේ 7468ටම එතකොට බද්දාන කියලා තියෙන 725 ගෙන්නලා තියෙන 7 රුපියල් 50ක බද්දටේදී 725ක බද්දක් තියෙද්දි තමයි මේ මේක නිදහස් කරගෙන තියෙන්නේ. ඒ දවස් ඒ එක දවසක බදු වාස ඒ දවසේ විතරක් එක් දිනක් සඳහා එම සමාගමට කෝටි 37ක් 37 කෝටි 80 ලක්ෂයක පමණ බදු වාසියක් ඉපේලා තියෙනවා එක දවසකට. එතකොට ඒ වගේම මේ සීනි 725කින් අඩු කරේ සාමාන්‍ය පරිභෝගයක් රුපියල් 80කට තිබිච්ච සීනි අඩුවෙන් ගන්න. හැබැයි ඒක තවත් රුපියල් 90100ක වුණා මිසක් අඩු වීමක් උනේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ විශාල මේ දේවල් මේ සීනි බදු වංචාවෙන් වුණා. මේ සීනි බදු වංචාව ගැන කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. දැන් තාම ඒ ගෙන්නපු අය එහෙම ඉඳලා රාජ්‍යයට බදු බිලියන 16ක් කෝටි 1673ක් අහිමි වුණා. හැබැයි ඒ පිළිබඳව ඔවුන් නිදැල්ලේ ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේවත් මේ විශේෂයෙන්ම කළ යුතුයි. මම යෝජනා කරන වර්තමාන සභාපතිතුමා එතුමා ඉතාම අපක්ෂපාති ලෙස මේක කරනවා. අපි නීති කතානායකතුමත් එක්ක සාකච්ඡා කරලා නීතිපතිවරයත් සමග සාකච්ඡා කරලා මේකට ගත යුතු ක්‍රියාමාර්ග වැඩි සාකච්ඡා කළ යුතුමයි. නැත්නම් අපි හැමදාම මේ වසර 100 තුලම අපි කරලා තියෙන්නේ මේ විගණන වාර්තා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. අපි දූෂණ වංචා ගැන කතා කරනවා. ඇමතිවරු ඒ ගැන කිසිම සද්දයක් නැතුව ඉන්නවා. හැබැයි එතනින් පස්සේ මේක පත්තරවල යනවා, පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වෙනවා, වාර්තාව තියෙනවා. හැබැයි ක්‍රියාමාර්ගයක් නැහැ. ඒ දූෂණ වංචා කරපුවා එහෙමම යහතින් යනවා. ඉතින් ඒකට විශේෂම වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි කියලා හිතනෝ නැත්නම් මේ තේරුමක් නැහැ. මේ අපි මේ ළඟදී සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කැඳෙව්වා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කැඳවපු අවස්ථාවේදී මේ බෙහෙත් පිළිබඳ මේ විශාල වාර්තාවිල්ල තියෙනවා. මේ 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 අසාධු ලේඛන ගත වුණු මේ කම්පැනි වලින් ඒ වගේ ආයතන වලින් බෙහෙත් ගෙනල්ලා තියෙනවා. අපි දැක්ක මීයේ පෙරේදා අර අසාත්මිකතා ඇති කළ ඖෂධේ නිපදුවේ නැති බව ඉන්දියුන් සමාගමක් කියනවා. ඒ කියන්නේ මේක මේ NMR එකෙන් මේ ඖෂධ නියාමන අධිකාරියෙන් 2023 දෙවෙනි මාසේ 17 වෙනිදා යවලා තියෙනවා
ආනයනතා මිනිත්තු දෙකක්
ආනයන පාලකවරයාට අර ඉමියුග්‍රොබින් කියන මේ බෙහෙත ඒ කියන්නේ මිනිස් ලේවලින් නිෂ්පාදනය කරන බෙහෙතක් ඒ බෙහෙත ගේන්න අවශ්‍යය දීලා තියෙනවා ඒ බෙහෙත ගෙනල්ලා තියෙනවා ඒ ගෙනල්ලා ඉඳලා අන්තිමට ක්වොලිටි ෆේල් වෙලා තියෙනවා ඒක තත්ත්වේ බාලයි කියලා වෙලා තියෙනවා 2023 10 මාසේ 3 2023 දෙවෙනි මාසේ 17 දීලා තියෙන අවසරය මේක NMR එකේ මේ චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් ප්‍රධාන විදායක නිලධාරී අත්සන් කරලා තියෙනවා සීල් ගහලා තියෙනවා දැන් මෙහෙම කියලා ඊට පස්සේ ගෙනල්ලාට පස්සේ මේක දැන් තත්ත්වයෙන් බාලයි දැන් ජනතාවට ලබා දීලා තියෙනවා එතකොට හැබැයි ඒ ආයතනය කියන ඖෂධ නිපදු නැහැ එහෙම ඖෂධයක් ඒ ආයතනය නිපදවලා නැහැ කියලා ඉතින් මේකට කවුද දැන් වග කියන්නේ එතකොට මේක දැන් අනිවාර්යයෙන්ම අපරාධ පරීක්ෂණයක් කළ යුතුයි අපරාධ පරීක්ෂණය කෙරුවා කරන්න බාර දීලා තියෙනවා කියනවා හැබැයි දැන් NMR ආයතනය ඊයේ පෙරේදා නීතිඥයෙකුත් එක්ක ප්‍රෝත්සාහකච්ඡාවක් තියෙනවා කියනවා අපි නෙමෙයි මේ ලිපි නිකුත් කළේ කියලා එතකොට මේ ලිපි අත්සන් කරලා තියෙන්නේ කවුද මේව රස පරීක්ෂා වාර්තාට ගැඳවලා මේව කරන්නේ අපි මේ පිළිබඳව අපේ කමිටුවේ මේ රාජ්‍ය ගෙනුම්කාරක සභාවේ මේ ගැන ඒක වාර්තා ඉල්ලලා තියෙනවා මේවා පාර්ලිමේන්තේ ඉදිරිපත් කරලා තියෙනවා හැබැයි මේ පිළිබඳව කිසිම වැඩක් නැහැ කොච්චර කෙරුවත් මේ අර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව නැත්තම් ඉතින් ඒ වගේ මේ මේ වෙනකොට අපේ රට ඉතාමත්ම අවාසනාවන්ත තත්යකට පත් වෙලා තියෙනවා බංකොලොත් භාවයට පත් වෙලා තියෙනවා මේ තත්ත්වය තුළ මේ මේ මම දැක්ක පත්‍රයක තියෙනවා ලංකාවේ 130 කින් ව්‍යාපාර කඩන්න වැටලා තවත් 120ක් අවදානම් තත්ත්වය කියලා ඉතින් මේ මේ මේවා වෙන්න හේතුව මේ රාජ්‍ය මූල්‍ය නියම විදියට පාලනය වීම නොමැතිකම රජයේ රාජ්‍ය ආදායම කෝටි ලක්ෂ 2.2ක් විතර වෙනවා එවැනි මුදලක් සාමාන්‍ය මේ අපේ කෝපා කෝප් කමිටු ඒ වගේ රාජ්‍ය මුදල් කාර්යක සභාව අනුව බලද්දී විශාල වශයෙන් මුදල් අවභාවිතයලා තියෙනවා මුදල් රජයට අහිමි වෙලා තියෙනවා බදු අහිමි වෙලා තියෙනවා දූෂණ වංචා සිදු වෙලා තියෙනවා ඒ නිසා මේක මේ මෙය නිවැරදි කළොත් අපිට වෙන රටවල් වලින් ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රාජ්‍ය ආදායම ඇති වෙනවා මේ රටේ පාලනය කරගෙන යන්න. දැන් රාජ්‍ය ආදායම මදි වෙලා තියෙන්නේ මොකද? දූෂණ වංචා ඉතා විශාල ප්‍රමාණයක් සිදු වෙන නිසා. ඒ නිසා අපි කියනවා වහාම මේ මේ පිළිබඳ අපේ වර්තමාන සභාපතිවරයා විසින් යම්කිසි තීන්දුවක් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මම දැක්ක ඊයේ පෙරේදා මේ රට බංකොලොත් වීම පිළිබඳ කමිටුව දාලා ඒ පිළිබඳ අදහස් විමසනවා. ඒකට ඇවිල්ලා හිටියා සාක්ෂි දෙන්න විගණකාධිපතිවරයා. විගණකාධිපතිවරයා වාර්තා වෙනවා පාර්ලිමේන්තුවක විගණකාධිපතිවරයා ඇවිල්ලා කියනවා මේ ඒ තීන්දුව ගත්තේ හිටපු ජනාධිපතිවරයා සහ ඇමති මණ්ඩලයේ කීප දෙනෙක් කියලා. එතකොට රජයේ ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් අහනවා මේ කවුද තීන්දුව ගත්තේ කියලා අපි දන්නේ නැහැ. මේ මේ වගේ තීන්දු ගන්නෙ කියලා. ඉතින් ඒගොල්ලෝම අර හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ සාකච්ඡා මේවැනි කමිටු දාලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා වර්තමාන සභාපතිතුමනි ඔබතුමා ඉතාමත්ම සාධාරණව මේව කමිටුව මෙහෙවනවා. ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා කතානායකතුමත් කතා කැඳවලා ඒ වගේ අධිකරණ ඇමතිතුමත් කතා කැඳවලා නීතිපතිවරයත් සමග සාකච්ඡා කරලා මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අධිකරණයේ මේ ක්‍රියාමාර්ග තුලින් ගත යුතු ක්‍රියාමාර්ග ඔවුන්ට දඬුවම් ලබා දීම ඔවුන් හොරගම් කළ දෙන මුදල් නැවත ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළ සකස් ගන්න එහෙම නැත්නම් දැන් වසර 100ක් ගිහිල්ලත් මේවැනි මේ කමිටු තියනවා පමණයි ඒවෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔබතුමාට ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාරමැත්තෝ ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක්
තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද අපේ පාර්ලිමේන්තුවට සුවිශේෂී දිනයක් රජයේ මුදල් කාරක සභාව වාර්තාව ඉදිරිපත් කරලා සති දෙකකට පස්සේ පොදු ගිණුම් කාරක සභාව වසර 100ක් සැමරීම අරමුණු කරගෙන අද මේ විවාදය පැවැත්වෙනවා. නියෝජ්‍ය කාරක සභා නියෝජ්‍ය කතානායකතුමනි අපි රජය සහ ආණ්ඩුව දෙකක් විදිහට සැලකුවොත් රාජ්‍ය පවතින්නේ ආණ්ඩුව පැවතුනොත් පමණයි. අපි රාජ්‍ය පවත්වාගෙන යාම සඳහා එක කාලයක් ආණ්ඩුව පොඩිවට තියාගත්තා. තව කාලයක් අපි ඒක ලොකු කරලා බැලුවා. ආයෙත් කුඩා කරා. ආයත් විශාල කරා. වර්තමානයේ අපි සාකච්ඡා කරනවා අපි කොහොමද මේ රාජ්‍ය අංශය නැත්තම් ආණ්ඩුව පුඩාවට තියලා කටයුතු කරන්නේ කියන කාරණය. මේක ඍජුවම රටේ ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක සම්බන්ධ වෙච්ච එකක්. වසර 100ක කාල සීමාවක් තුළ අපි විවිධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංගුවා. මේ සෑම අවස්ථාවකම රාජ්‍ය අංශය තීරණාත්මක අංශයක් ලෙස පවත්වාගෙන ගියා. සමහර අවස්ථාවන් වල අපිට දරාගන්න බැරි තරමට රාජ්‍ය අංශය අපි විශාල කරා. ඒ සඳහා හේතු වෙච්ච කාරණා ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි විශ්වාස කරා අපේ රටේ පෞද්ගලික අංශය අපි හිතන ආකාරයට පුළුල් වෙයි කියලා. විශේෂයෙන් 1978 අලුත් ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා පෞද්ගලික අංශය අපි හිතුවා අසාමාන්‍ය පිපිදීමක් ඇති වෙයි කියලා. එහෙම වුණේ නැහැ. ඒ නිසා රජයට සිද්ධ වුණා රාජ්‍ය අංශය පුළුල් කරලා සේවා නියුක්ති ඉඩ ප්‍රස්ථා ඇති කරන්න. ඒක නොකළා නම් සමහර වෙලාවට අර තරුණ නැගිටීම් විදියට අපි කතා කරන තරුණයෝ ආයුධ අතට ගැනීම දෙවරක් නෙමෙයි හතර පස්පාරක් වෙන්න තිබුණා. හේතුව අපි දන්නවා තරුණයෝ 47,000ක් විශ්වවිද්‍යාල වලින් උපාධි අරගෙන 2005 වෙනකොට අවුරුදු 5ක් සේවාව යුක්තව හිටියා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තමන්ගේ පළවෙනි දුරකාලයේ සිද්ධ වුණා මේ පිරිස රාජ්‍ය සේවයට බඳව ගන්න. එහෙම නොකළා නම් මම විශ්වාස කරනවා සමහර වෙලාවට අපේ විශ්වවිද්‍යාල පද්ධතිය දුර්වල වෙන්න තිබුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙන්න තිබුණා. මේ ආකාරයටම නැවත වාරයක් 2020 වෙනකොටත් විශ්වවිද්‍යාල වලින් උපාධි ගත්ත 60,000ක් විතර පිරිසක් රැකියා අපේක්ෂාවෙන් රැකියා වලින් පොළට ඇවිල්ලා හිටියා. ආයෙත් සිද්ධ වුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ පිරිසට සේවා නියුක්ති ඉඩ ප්‍රස්ථා ලබා දෙන්න. මේක එකපාරක් දෙපාරක් නෙවෙයි දිගින් දිගටම සිද්ධ වුණා. අවසාන ප්‍රතිඵලය වුණේ නියෝජ්‍ය කතානායකතුමනි රාජ්‍ය අංශය පුළුල් වුණා. ඒ නිසා අපි කල්පනා කළා එහෙම කරනකොට මේ රාජ්‍ය අංශය නිර්මාණශීලී වෙයි, කාර්යක්ෂමතාව වැඩි වෙයි, රජයේ සේවකයෝ මහජනතාවගේ ඕනෑපාකම් වෙනුවෙන් පෙනී සිටී කියලා. ඔබතුමා දීර්ඝ කාලයක් දේශපාලන ඉන්න නිසා ඔබතුමාගෙන් මම අහනවා එහෙම එකක් වෙලා තියෙනවද? රජ සේවකයන්ගේ ආකල්ප වෙනස් වෙලා තියෙනවද? රාජ්‍ය සේවය ප්‍රශස්ත වෙලා තියෙනවද? මේ ගිලුම්කාරක සභාව තුළ මමත් කාලයක් කටයුතු කරපු නිසා අපි දන්නවා සමහර ප්‍රශ්නවලට උත්තර නෑ, එහෙම උනේ කිව්වාම මගේ කාලේ නෙමෙයි උනේ කියන උත්තරේ තමයි බොහෝ නිලධාරීන් ලබා දෙන්නේ. මේ මෑතකදී මහනුවර කච්චේරියේ එක්තරා අංශයක නිලධාරිනියක් තමන්ගේ සේවය අපේක්ෂාවෙන් ගිහාම ඒ වයෝවෘද්ධ ඥාතියාට ඉතාම නරක විදියට බැන අඬ ගහලා තියෙනවා. ඔබතුමා දකින්න ඇති පෞගේ කාල සීමාව තුළ සමහර රාජ්‍ය අංශයේ කාර්යාලවල නිලධාරීන්, සුළු සේවකයෝ, සමෘද්ධි නිලධාරීන් හැසිරෙන විදිය තාම නරකයි. මේ පිළිබඳව මටත් පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. අපි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පවත්වනවා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වලට සහභාගි වෙනවා. අපි දකින එකම එක දෙයයි තියෙන්නේ නියෝජ්‍ය කතානායකතුමිය තමයි බෝලය ඒ අතෙන් මේ අතට පාස් කරන එක පමණයි. ඒ නිසා අපේ රටේ රාජ්‍යංශය පිළිබඳ තියෙන විවේචන මේ රටේ මහජනතාවට කියාගන්න පුළුවන්කමක් නැහැ, කියන්න තැනක් නැහැ. ඉහළ ඉඳලා පහළටම අපිට තියෙන්නේ වගවීම පිළිබඳ විශාල ගැටලුවක්. නූරදවාම තේ වෙලාව කෑම වෙලාව මේ අය අතපසු කරන්න අකමැති. උදේට පැමිණීම හවසට පිටවීම වෙලාවට සිද්ධ කිරීම පිළිබඳව මේ අය තුළ ඇත්තේ ඉතා ඉහළ උනන්දුවක්. රාජ්‍ය සේවයේ දීර්ඝ කාලයක් අපිත් රාජකාරි කරපු නිසා අපි දන්නවා අපේ රටේ රාජ්‍ය සේවය ඔය කියන ආකාරයට පරිවර්තනය වෙලා නැහැ. ඒ නිසා
ප්‍රවන්තුමා තමයි මිනිත්තු දෙක කාලයක් තියෙනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, අපි මහාණ්ඩුවට අතිරේකව පළාත් ආණ්ඩු නමයකුත් ආණුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ගෙනල්ලා ගෙනාවා. අපි හිතුවා දැන් පළාත්වලට බලය බෙදපුවාම මේක කාර්යක්ෂම වෙයි කියලා. පළාත් සභාව පිළිබඳ විවිධ විවේචන තියෙනවා. මේ විවේචනවල ඇත්ත අපි අත්දකිනවා මේ ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවලට, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට ගියාම ඒ ලේකම්වරු, ඒ කොමසාරිස්වරු, ඒ අධ්‍යක්ෂකවරු, ඒ අධ්‍යක්ෂක ජෙනරාල්වරු හැසිරෙන ආකාරය, සමහර නිලධාරීන්ට දේශපාලඥයෝ නියෝජ්‍ය කතානායකතුමනි ඇලජික් බනිනවා යන මිනිහට, එහෙම අවස්ථා ගණනාවක් මට පුළුවන් මේ සභාව හමුවේ තියන්න. එනිසා අපි මොනවා කරත් මේ රටේ රාජ්‍ය සේවය යථාවත් නොකර රාජ්‍යයට පවතින්න පුළුවන්කමක් නැහැ කියන එක අපි අවබෝධ කරගන්නට ඕන. ඒ නිසා මහජන අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න පුළුවන්, මහජනයාගේ හඬට සවන් දෙන කාල රාමුවකට යටත්ව තීන්දුව తీරන ගන්න රාජ්‍ය සේවකයේ අවශ්‍යතාවය, රාජ්‍ය සේවකයේ අවශ්‍යතාවය නැවත අපි අවධාරණය කළ යුතු වෙනවා. ඒ නිසා මේ හොරුවල්ලලා මේ වැඩේ නතර කරන්න බෑ නියෝජ්‍ය කතානායකතුමනි. අපිට සිද්ධ වෙනවා ඊට වඩා වෙනස් ක්‍රියාමාර්ගයක් මේ රාජ්‍ය සේවයේ නිරත මිලියන 1.6ක පිරිස මේ රටේ මහජනතාව වෙනුවෙන් වැඩ කරන්න සම්බන්ධ කරගන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු කොවින්දන් කරුණාකරන් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
කෞරව ප්‍රදී තවිස සභානායකර් අවர்களே, இன்று உண்மையிலேயே அரசாங்க நிதி பற்றிய குழுவின் 100 ஆண்டு நிறைவு விழா தொடர்பான சபை ஒத்திவைப்பு வேளையாக இருந்தாலும், காலையிலே உயிர்த்த ஞாயிறு தினம் மேற்கொள்ளப்பட்ட தற்கொலை குண்டு தாக்குதல் தொடர்பாக பிரித்தானிய சனல் போ அலைவரிசையினால் ஒளிபரப்பப்பட்ட நிகழ்ச்சியின் மூலம் முன்வைக்கப்பட்ட குற்றச்சாட்டுக்களை விசாரணை செய்வதற்கான பாராளுமன்ற குழு அமைப்பதற்காகவும் யோசனை சமர்ப்பிக்கப்பட்டது. கௌரவ பிரதீத் சபாநாயகர் அவர்களே, ஈஸ்டர் தற்கொலை குண்டு தாக்குதல் தொடர்பில் பிரித்தானிய தொலைக்காட்சி நிறுவனமான சனல் போ குறிப்பிட்ட குற்றச்சாட்டுகள் தொடர்பாக விசாரிப்பதற்காக பாராளுமன்ற விசேட குழு ஒன்றினை நியமிப்பதற்காக யோசனை அரச தரப்பினால் முன்வைக்கப்பட்டுள்ளது. இதன் நோக்கம் என்ன? இது தொடர்பாக உண்மையை கண்டு அறிவதற்காகவா, இல்லை காலம் கடத்துவதற்காகவா, விசாரணை என்ற போர்வையில் உண்மையை மூடி மறைப்பதற்காகவா என்ற ஐயம் எனக்குள் எழுகின்றது. ஏனெனில் எமது கடந்த கால அனுபவங்களின்படியும் ஆட்சியாளர்களின் கடந்த கால செயற்பாடுகளின்படியும் இதனை நோக்கின் பாராளுமன்ற விசேட குழுவின் நோக்கமானது இந்த பிரச்சனையை இழுத்தடிப்பதை தவிர இது தொடர்பான உண்மையை கண்டறிவதற்காக அல்ல என்ற உண்மையை அனைவரும் இலகுவில் புரிந்து கொள்ள முடியும். நாட்டில் அவ்வப்போது பாரதூரமான பிரச்சனைகள் எழுகின்ற போதெல்லாம் ஏற்படும் எதிர்கட்சியினரின் அழுத்தம் அல்லது சர்வதேச அழுத்தம், தமிழ் தரப்பின் அழுத்தம் ஏற்படும் போதெல்லாம் அரசு செய்கின்ற விடயம், இது தொடர்பாக ஆராய்ந்து அறிக்கை சமர்ப்பிக்கவென ஒரு குழுவினை நியமிப்பதாகும். அந்த குழுவின் அறிக்கை அரசு தலைவரிடம் கையளிப்பதாக ஊடகங்களில் ஒரு செய்தியும் வெளிவரும். அத்தோடு அந்த சம்பவம் அடியோடு மறக்கப்பட்டுவிடும். இதுவே அரசு நியமித்த ஆணைக்குழுக்கள் தொடர்பிலான கடந்த கால வரலாறு. அந்த விசாரணைக்குழு அறிக்கையினை அடிப்படையாக வைத்து எந்த ஒரு நடவடிக்கையும் எடுத்ததாக வரலாற்றில் எவ்வித பதிவுகளும் இல்லை. குறைந்தபட்சம் இத்தகைய அறிக்கைகள் பாராளுமன்றத்தில் மக்கள் பிரதிநிதிகளின் பார்வைக்கோ அல்லது பொதுமக்கள் பார்வைக்கோ சமர்ப்பிக்கப்படுவதும் அரிதாகவே காணப்படும் நிகழ்வாகும். உண்மையை கூறப்போனால் சில அறிக்கைகள் திறந்து பார்க்கப்படாமலேயே கிடப்பில் போடப்பட்டு கிடந்ததே வரலாறாகும். சன்சோனி ஆணைக்குழு காலத்தில் இருந்து அண்மைய ஈஸ்டர் குண்டு தாக்குதல் விசாரணை ஆணைக்குழு வரை இது பொருத்தமானதாகும். ஏற்கனவே அரசு தரப்பால் நியமிக்கப்பட்ட ஈஸ்டர் தாக்குதல் தொடர்பான விசாரணைக்குழு அறிக்கையில் அரசு திருப்திப்படவில்லையா? அவ்வறிக்கையினை முழுமையாக பாராளுமன்றத்தில் சமர்ப்பிக்காததன் பின்னணி என்ன? அவ்வாறு முழுமையாக சமர்ப்பித்தால் அப்போது அரசு தரப்பினராக இருந்தவர்களது அல்லது ஒரு குண்டு வெடிப்பு கொன்றுக்காக காத்திருந்த பல அரசியல்வாதிகளது, இராணுவ, போலீஸ் மற்றும் புலனாய்வு பிரிவு அதிகாரிகளது வண்டவாளங்கள் தண்டவாளத்தில் ஏறிவிடும் என்ற பயமா? இவ்வறிக்கைகள் முழுமையாக வெளியிடப்படாமல் இருப்பதன் காரணமாக சமூக ஊடகங்களும் வெகுசன தொடர்பு சாதனங்களும் இவை தொடர்பான நியாயமான சந்தேகங்களை கேள்விகளாக வைக்கின்றன. இதற்காக புதிய ஒரு பயங்கரவாத எதிர்ப்பு சட்டத்தை ஆக்குவதன் மூலமோ, நிகழ்நிலை காப்பு பற்றிய சட்டங்களை இயற்றியோ இவற்றை கட்டுப்படுத்துவதன் மூலம் அரசு தப்பிக்க முயலக்கூடாது. உண்மையில் பிரித்தானிய தொலைக்காட்சியின் சேனல் போ கூறுவதென்ன, அதில் முக்கிய கருத்தாளரான ஆசாத் மௌலானா கூறியதென்ன? உண்மையில் நான் சேனல் போ வெளியிட்ட ஆவணப்படவும் அதன் கருத்தாளர் ஆசாத் மௌலானா கூறிய வாக்கு மூலமும் வேத வாக்கியங்கள் போல, தம்ம பத வாக்கியங்கள் போல, அல்குரான் வாக்கியங்கள் போல, பைபிள் போல புனித வாக்கியங்கள் என்று நான் கூற வரவில்லை. இதற்காக அந்த ஆவணப்படவும் அதன் கருத்தாளர் ஆசாத் மௌலானா கூறியவற்றில் உண்மை தன்மை எதுவும் இல்லை என்று இலகுவாக புறமுதுக்கவும் முடியாது. உண்மையில் ஆசாத் மௌலானா பாதுகாப்புத்துறை, நீதித்துறை, உளவுத்துறை தொடர்பான உயர் அதிகாரிகளின் பெயர்கள், அவர்கள் வகித்த பதவிகள் பலவற்றையும் துல்லியமாக கூறியுள்ளார். இவற்றில் எவையும் பொய்யாக காண முடியாது. அதே போல மட்டக்களப்பு சிறைச்சாலையில் நடைபெற்ற சம்பவங்கள், சட்டம அதிபர் திணைக்கள உயரதிகாரிகள், சில நீதிபதிகளின் பெயர்கள் குறிப்பிட்ட ஒரு வழக்கின் போது நீதிபதிகள் மாற்றப்பட்ட சம்பவம் போன்ற பலவற்றை கூறுகின்றார். உண்மையில் இவைகள் நடைபெற்றேயுள்ளன. எவ்விதமான தொடர்பற்ற ஒருவரால் இவ்வாறு நபர்களின் திணைக்களங்களின் பெயர்களை கூறி நடைபெற்ற சம்பவங்களை கூறி கற்பனையாக புனைய முடியாது என்பதே உண்மையாகும். அதனால் தான் இன்று அவை தொடர்பான உண்மைத்தன்மையினை அறிவதற்கான நீதியான நடுநிலையான சர்வதேச தரத்திலான விசாரணை ஒன்று தேவை என்ற கோரிக்கை இன்று எழுந்துள்ளது. இதுவரை உள்ளக விசாரணையின் நம்பிக்கை இனம் பற்றி தமிழ் தரப்பே கூறி வந்தது. ஆனால் இன்று உள்ளக விசாரணையில் நம்பிக்கை இல்லை, சர்வதேச விசாரணை இது தொடர்பாக தேவை என எதிர்கட்சி தலைவர் உட்பட எதிர்கட்சியினர் அனைவரும், கத்தோலிக்க ஆயர் உட்பட ஆயர் பேரவையினரும் கோரிக்கை விடுக்கின்றனர். தமக்கு சார்பான தீர்ப்பினை பெறுவதற்காக நீதித்துறையினை அரசு தரப்பு பாவித்த முறை தொடர்பாக புதிதாக ஏதும் கூற தேவையில்லை. இது நமது நாட்டில் இடம்பெறாத சம்பவமும் இல்லை. முன்னாள் பிரதமர் நீதியரசர் ஒருவரே தமது பக்கச்சார்பு தீர்ப்பு பற்றி தாம் பதவி விலகிய பின்னர் திறந்த வாக்கு மூலம் அளித்த வரலாற்றை கண்டது நமது நாடு. எனவே சேனல் போ தொடர்பான குற்றச்சாட்டுக்களை இலகுவாக பலமை போல ஏற்க முடியாது என வேண்டுமானால் உங்களை நீங்கள் ஏமாற்றிக் கொள்ளலாம். ஆனால் உண்மையை மறைக்க முடியாது. என்றோ ஒரு நாள் உண்மை வெளிவந்தே தீரும் என்பதை நீங்கள் நினைவில் வைத்துக் கொள்ளுங்கள். இது தவிர இன்னும் ஒன்று ரெண்டு முக்கியமான விடயங்களை இந்த
சந்தர்ப்பத்தில்
கலையரசன் அதற்கு மேலாக சில விடயங்களை நான் தமிழர் தரப்பில் இருந்து கூறுவதற்கு விளைகின்றேன். உண்மையிலே கடந்த கிழமை முன்னாள் அமைச்சர் அவர்கள் ஒருவர் ஜனாதிபதி செயலகத்திலே நடத்திய பத்திரிகையாளர் மாநாட்டிலே தமிழீழ விடுதலை புலிகளை நாங்கள் அழித்து விட்டோம், ஆனால் தமிழ் மக்கள் மத்தியில் இருந்து தமிழீழ கனவு இன்னும் ஓயாமல் மறையாமல் இருக்கின்றதாக முன்னாள் அமைச்சர் கூறியிருக்கின்றார். நான் உண்மையை கூறுகின்றேன். நான் ஒரு விடுதலை போராளி என்ற வகையிலே எமது மக்களின் மனநிலையை நான் கூறுகின்றேன். உண்மையிலேயே தமிழீழ கனவு, தனிநாடு கனவு என்பது இன்னும் எங்களது மக்கள் மத்தியில் இருந்து இல்லாமல் செல்வதற்கு, அழிவதற்கு நீங்கள் விரும்பவில்லை என்பதைத்தான் நான் கூறுகின்றேன். அதைத்தான் தற்போது வடக்கு கிழக்கில் நடைபெற்று கொண்டிருக்கும் சம்பவங்கள் கட்டியம் கூறி நிற்கின்றது. இன்று வடக்கிலிருந்து கிழக்கு வரை, யாழ்ப்பாணத்திலிருந்து அம்பாறை வரை தையீட்டி விகாரையாக இருக்கலாம், குருந்தூர் மலை விகாரையாக இருக்கலாம், வெடுக்குநாரி மலையாக இருக்கலாம், திருவோணமலையிலே பல விகாரிகள் அமைக்கப்படுகின்றது, அதேபோல அம்பாறையிலே பல தமிழர் பிரதேசங்கள் கபளீகரம் செய்யப்படுகின்றது. இதற்கும் மேலாக இன்று மயிலத்த மடுவிலே என்ன நடக்கின்றது? மட்டக்களப்பு மாவட்டத்திலே பண்ணையாளர்கள் இன்று 30 நாட்களுக்கும் மேலாக, ஒரு மாசத்திற்கு மேலாக தொடர்ச்சி முறையான அகிம்சை போராட்டம், உண்ணாவிரத போராட்டத்தை நடத்தி கொண்டிருக்கின்றார்கள். தங்களது மாடுகளை மேய்ப்பதற்காக கடந்த காலங்களிலே ஒதுக்கப்பட்டிருந்த மேல்ச்சத்தரை இன்று அயல் மாவட்ட பெரும்பான்மையின மக்களினால் கபளீகரம் செய்யப்பட்டு சேனை பயிற்சியை என்கின்ற ஹோதாவிலே அந்த பிரதேசங்கள் ஆக்கிரமிக்கப்பட்டு கொண்டிருக்கின்றது. இன்று அந்த பண்ணையாளர்கள் தங்களது மாடுகளை மேய்ப்பதற்கு இடமில்லாமல், அதனால் வரக்கூடிய வருமானங்களை பெற்று தங்களது குடும்பங்களை கொண்டு நடத்த முடியாத ஒரு நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றார்கள். கடந்த ஞாயிற்றுக்கிழமை அதிமேகு தகு ஜனாதிபதி அவர்கள் மட்டக்களப்பு மாவட்ட பாராளுமன்ற உறுப்பினர்களையும் அரச அதிகாரிகள், கிழக்கு மாகாண ஆளுநர், அத்துடன் துணைக்கள தலைவர்களை அழைத்து ஒரு சந்திப்பை நடத்தியிருந்தான் ஜனாதிபதி செயலகத்திலே. அன்று ஜனாதிபதி கூறிய கருத்து எங்களுக்கு ஏற்றுக்கொள்ளக்கூடிய ஒரு கருத்தாக இருந்தது. உடனடியாக அத்துமீறி குடியேறியிருப்பவர்களை கோர்ட்டின் உத்தரவு, நீதிமன்றத்தின் உத்தரவை பெற்று வெளியேற்ற வேண்டும் என்று போலீசாருக்கும் மகாவலி அதிகார சபைக்கும் உத்தரவு வழங்கி இருக்கின்றார். அதேபோன்று அந்த பிரதேசத்தில் அந்த பிரதேசத்தை ஆக்கிரமித்திருக்கும் அயல் மாவட்ட மக்களுக்கு அந்தந்த மாவட்டங்களிலே பயிர் செய்வதற்கு இடம் ஒதுக்குமாறு கூடியிருந்தார். ஆனால் நேற்றைக்கு அங்கு என்ன நடந்து கொண்டிருக்கின்றது? முன்னாள் ஆளுநர், கிழக்கு மாகாண ஆளுநர் அனுராதா ஜெகம்பத் அவர்களும் ஒரு அடாவடி பிக்கு, அம்பிட்டிய ரத்தின தேரர் அவர்களும் புதிதாக அந்த பிரதேசத்திலே ஒரு புத்த சிலையை வைத்திருக்கின்றார்கள். பெரும்பான்மையான மக்களின் உதவியுடன் அந்த பிரதேசத்திலே ஒரு புத்த சிலை வைத்து அங்குரார்ப்பணம் செய்யப்பட்டிருக்கின்றது. ஜனாதிபதி ஒரு முடிவெடுக்கின்றார். அதற்கு மேலாக அந்த புத்தபிக்கும் முன்னாள் கிழக்கு மாகாண ஆளுநர் அனுராதா ஜெகம்பத் அவர்களும் அங்கு நடவடிக்கைகள் மேற்கொள்கின்றார்கள். இதைத் தொடர்ந்து நாங்கள் என்னத்தை சிந்திக்கின்றோம்? இந்த நாட்டை ஆள்வது பாராளுமன்றமா, ஜனாதிபதியா, அல்லது புத்தபிக்குகளா, அல்லது மகையைச் சேர்ந்த உறுப்பினர்களா என்கின்ற கேள்விக்குறி எங்கள் மத்தியிலே வருகின்றது. இப்படியான சம்பவங்களை எல்லாம் நாங்கள் நோக்கும் போது தமிழீழ கனவு எப்படி தமிழ் மக்கள் மத்தியில் இருந்து இல்லாமல் செல்லும் என்பதை நீங்கள் சற்று சிந்தித்து பார்க்க வேண்டும். அந்த நிலையில் தமிழர்களின் இன பிரச்சினை தீர வேண்டும் என்பதற்காக 13வது திட்டச்சட்டம் கொண்டு வரப்பட்டது. 2009ஆம் ஆண்டு தமிழீழ விடுதலை புலிகளை நாங்கள் அழித்து விட்டோம் என்று கூறும் நீங்கள் இனப்பிரச்சினைக்கு ஒரு நிரந்தரமான அரசியல் தீர்வை காண்கின்றீர்களான்றா? இல்லை, வடகிழக்கை புத்தமயமாக்குவதும், வடகிழக்கிலே பெரும்பான்மையின மக்களை குடியேற்றி அந்த பிரதேசத்திலே வாழும் தமிழ் பேசும் மக்களின் குடிப்பரம்பலை குறைப்பதும் தான் உங்களது நிகழ்ச்சி நிரலாக இருக்கின்றது. எனவே இப்படியான சம்பவங்கள் தொடர்ச்சியாக தொடர்ந்து கொண்டு போகுமானால் இந்த நாடு பிளவுபடுவதை தவிர வேறொன்றும் நடக்கப் போவதில்லை என கூறி முடிக்கின்றேன். நன்றி.
பவன் சத்யபுத்தன் கரு மஞ்சுளா திசாநாயக மெத்திரி அபுத்தமேட்டு மினித்து தாயக் காலத்தின்
ஸ்தோத்தி நியோஜ கதாநாயகத்துவனி, அத தவசே அப்பே ரட்டே ராஜகினும் காரக சபாவ பீட்டவலா ஹரியட்டும் அது தவசட்ட வருஷ சியா சம்பூர்ண வேண தவசே அப்பே அப்பே கமிட்டியே சாமாஜிக்கே விதியட கட்டைத்து கருண ராஜகினும் காரக சபாவை சபிக்கே விதியட கட்டைத்து கருண அப்பே பிரதீப் புதுகொடு மெத்துமாகினாவ மே யோஜனாவ சம்பந்தம் அவஸ்தாவ லபாதியும் பிடிபந்த ஸ்தூத்தி வந்து வேணும். மட்ட மே கதாவ கரான கலிங் மட்ட பொடி ஊனபூர்ண அக்கரான சித்து வேணும். மட்ட பேர கதா கருப்பு அப்பே சகோதர மந்திரித்துமா அத்தடம අපි අද දවසේ කතා කරන්නේ මේ රාජකීයම් කාර්ක සභාව පිළිබඳව. මීට අවුරුදු 100කට පෙර මේ රටේ මහජනතාවගේ පරමාධිපත්‍ය වුණ පාලන බලය ක්‍රියාත්මක කරනකොට ඒ ක්‍රියාත්මක කරන්න ව්‍යවස්ථා දායකය වෙත පැවරලා තියෙන බලය මොකක්ද කියන එක එදා හරියට හඳුනාගත්ත අපේ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයෙකු වෙච්ච ඊ.ආර්. තම්බි මුත්තු මැතිතුමා මම මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරනවා. මොකද එතුමන්ලා එදා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ ව්‍යවස්ථා දායකයට ඇවිදිලා ජාති ભેදය වැපුරුවේ නැහැ. එතුමන්ලා සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් කියන සියලු දෙනා එක්ක එකතු වෙලා අත්වල් බැඳගෙන මේ රටේ ජනතාවට මොකක්ද මේක තුල ඉඳගෙන කරන්න පුළුවන් දේ කියලා කල්පනා කරලා එතුමා ජාතිවාදියෙක් නොවි මීට අවුරුදු 100කට ඉස්සර වෙලා අද වගේ දවසක මේ පාර්ලිමේන්තුව අපේ රටේ එවකට පැවති උත්තර මන්ත්‍රණ සභාව තුල රාජ්‍ය ගිණුම් කාර්ක සභාව ඇති කරන්නට කටයුතු කරා. හැබැයි අද දවසේ මට ඉස්සර වෙලා කතා කරපු මන්ත්‍රීතුමා මොකද්ද කතා කරේ? ඒ නිසා අපි ශ්‍රී ලාංකිකයන් විදියට රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බැවරුණ මේ ව්‍යවස්ථා දායකයේ තුල මුදල් පාලනේ පාර්ලිමේන්තුව සතු වෙලා තියෙන වෙලාවේ ඒක අධීක්ෂණය කරන්නට ඒක ක්‍රියාත්මක කරන්නට මහජනතාවගෙන් ලැබුණ බලය ආරක්ෂා කරමින් රාජ්‍ය ගිණුම් කාරක සභාවක් නිර්මාණය කරන්නට එදා මේ යෝජනාව ගෙනාව ඊ.ආර්. තම්බි මුත්තු මැතිතුමා මම නැවත සැරයක් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබතුමාලා එදා එක මිටට ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන් කටයුතු කරන්නට ගත්ත සැබෑ වූ දේශප්‍රේමී උවමනාව වෙනුවෙන්. හැබැයි අද ඒ තත්ත්වය බොහොම වෙනස් වෙලා. තවත් මේ රටට අවශ්‍ය වෙන්නේ ගාසා තීරයක්ද කියන එක පිළිබඳව අපි කල්පනා කළ යුතුයි. එනිසා මගේ කතාව මම මෙතනින් එහාට ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. එදා 1923 ඔක්තෝබර් මාසේ 17 වෙනිදා ඉඳලා මේ වෙනකල් අවුරුදු 100ක් මේ අපේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට කාලය ගත වෙලා තියෙනවා. අපේ රටේ මුදල් පාලනය මේ රටේ ජනතාව පවර්ලා දීලා තියෙන ව්‍යවස්ථා දායකයට නීති සම්පාදනය කරනවා වගේම රටට අවශ්‍ය කරන නීති රීති අනපනත් සම්පාදනය කිරීම හා ඒවා බලාත්මක කිරීමේ බලය අපේ පාර්ලිමේන්තුව සතු වෙලා තියෙනවා වගේම පාර්ලිමේන්තුව වෙත පැවරිලා තියෙනවා මූල්‍ය පාලන බලතලත්. ඒක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වෙනි පරිච්ඡේදයේ 148 වෙනි වගන්තියෙන් තමයි මේ මූල්‍ය පාලනය පිළිබඳව අපිට කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ අනුව පාර්ලිමේන්තුවට පැවරිලා තියෙන මේ බලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන විධිවිධානයන් 149, 150, 151, 52 කියන ව්‍යවස්ථාවලින් පැවරිලා තියෙනා වගේම ඒ සඳහා කරන නීතිමය අවශ්‍යතාවයන් 153 වෙනි ව්‍යවස්ථාව යටතේ විගණකාධිපතිවරයෙක් පත් කරලා එතුමා යටතේ මේ කාර්යභාරය ඉෂ්ට කරන්නට කටයුතු කරන්නට විධිවිධාන සලස්වලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ අවස්ථාවේදී වර්තමාන විගණකාධිපතිතුමා දක්වා මේ අවුරුදු 100 ඇතුළත හිටපු විගණකාධිපතිවරුන් හොය ඒ නාම මාත්‍රේ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරපු නිලධාරීන්ට වගේම අපේ රටේ ගිණුම් විගණකාධිපති දෙපාර්තමේන්තුවක් පිහිටවලා ඒ විගණකාධිපති දෙපාර්තමේන්තුව යටතේ මේ රටේ පවතින සියලුම රාජ්‍ය ආයතන වගේම ව්‍යවස්ථාපිත මණ්ඩල අධිකාරී සියල්ල මේ ජනතාවගේ මුදල් වලින් ක්‍රියාත්මක කරන සියලුම ආයතනයන් අධීක්ෂණය කිරීමේ මුදල් ගිණුම් මුදල් පිළිබඳව කටයුතු කරන්නට බලය පවරලා තියෙන සියලුම ආයතනවල අධීක්ෂණ කටයුතු ඒ වගේ මුදල් ප්‍රතිපාදනය වෙන් කරන්නේ වෙන් කරලා තියෙන ආකාරයට ක්‍රියාත්මක කරලා තියෙනවද ඒ නීති රීති අනුව ඒවා සිද්ධ වෙලා තියෙනවද කියන එක පිළිබඳව අධීක්ෂණය කරන්නට ඒ වගේ මේවට අවශ්‍ය විධිවිධාන යොදවන්නට විගණකාධිපති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කරන විගණකාධිපතිවරයාගේ සිට බිම් මට්ටමේ නිලධාරීන් දක්වා සියලු දෙනාටම අපි අපේ ගෞරවයේ ප්‍රණාමය පුද කරනවා. මොකද රටේ විධායකය විදිහට ජනාධිපතිවරයා විතරක් නෙමෙයි ඉන්නේ, රටේ පරිපාලන නිලධාරීන් සියලු දෙනාම විධායකයයි නියෝජනය කරන්නේ. ඒ අයගේ ක්‍රියාකාරකම් තුළ තමයි රටේ මහජනතාවගේ සුභසිද්ධිය ක්‍රියාත්මක කිරීමේ අයිතිය තියෙන්නේ. ඒ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමේ බලය මූල්‍ය බලයේ තල තියෙන පාර්ලිමේන්තුවේ වගකීමක් වෙනවා. ඒ නිසා මේ 225 දෙනාට මේ කාර්යභාරයට සම්බන්ධ වෙන්නට හැකියාව නොලැබුණත් වර්තමාන පාර්ලිමේන්තුවේ අපි සභිකයන් 31 දෙනෙක් මේ කාර්ය සඳහා දායකත්වය ලබා දෙනවා. ඉතින් විශේෂයෙන්ම මම එදා ඒ තම්බිමුත්තු මැතිතුමාගේ යෝජනාව අනුව සභාපතිත්වය දරුව හේවුඩ් මැතිතුමා, තම්බිමුත්තු මැතිතුමා, ඩයස් මැතිතුමා වගේම විජේකෝන් මැතිතුමාව සිහිපත් කරන ගමන් අවුරුදු 100කට පස්සේ මේක නැවත සැරයක් හැන්සාඩ් ගත වෙනවා. එනිසා මම එදා සිට මේ දක්වා අපේ හිටපු පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරු විදිහට මේකේ සභාපතිත්වයේ දරපු රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වයේ දරපු ජේ.ඊ. හේවඩ් මැතිතුමා, එච්.ඒ. ලූයිස් මැතිතුමා, කේ.පී. බාලසිංහ මැතිතුමා, හෙන්රි එල්ද මෙල් මැතිතුමා, එච්.බී. අලුවිහාරි මැතිතුමා, ඩඩ්ලි සේනානායක මැතිතුමා, ජී.ජී. පොන්නම්බලම් මැතිතුමා, එච්.ඩබ්ලිව්. අමරසූරිය මැතිතුමා, ජේ. ත්‍යාගරාජා මැතිතුමා, කේ. කනකරත්නම් මහතා, ඇල්බර්ට් එෆ්. පීරිස් මහතා, රොස්ලින් කොච් මහතා, RSP පෝලිය මහතා, කන්දයියා මහතා, පෝලියර් මහතා, බර්නඩ් සොයිසා මහතා, එස් තොණ්ඩමන් මහතා, සුදේසා දාසන් මහතා, WP දිසානායක මහතා, PVS ද සිල්වා මැතිතුමා, චන්ද්‍රකුමාර විජේගුණවර්ධන මැතිතුමා, පෝල් පෙරේරා මැතිතුමා, PVG කළුගල්ල මැතිතුමා, විශ්වා වර්ණපාල මැතිතුමා, මහින්දානන්ද අලුත්ගම් මැතිතුමා, අනුරපියර් දර්ජන මැතිතුමා, රවුෆ් හකීම් මැතිතුමා, සරත් අමුණුගම් මැතිතුමා, තිස්ස විතාරණ මැතිතුමා, කබීර් හර්ෂීන් මැතිතුමා වගේම වර්තමානයේ වන විට මේ සභාපතිත්වයේ දරන අපේ ලසන්ත අලගියවන්න මැතිතුමාවත් ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. මට කතා කරන්න තියෙන කාලවකවානු ඉතාමත්ම කෙටි වෙන්නට ඇති, නමුත් අවුරුදු 100ක් ගත වෙන අවස්ථාවේදී ඔවුන් සිහිපත් කිරීම අපි එක් සභිකයෙක්ගේ හෝ කාර්යයක් වෙයි කියලා මා විශ්වාස කරපු නිසායි මේ ටික සටහන් කරේ. ඉතින් ඒ වගේම මම හිතන්නේ මේ ගිණුම් කාරක සභාවේ ගිහිල්ලා වාඩි වෙලා ඉන්නකොට අපිට අහන්න දකින්න සිද්ධ වෙන දේවල් ගැනනම් විනාඩි 10කින් 12කින් කතා කරලා ඉවර වෙන්න ටිකක් අපහසුයි. බොහොමත්ම අපහසුයි. අපේ රාජ්‍ය ආයතනවල ඊළඟට මම මතක් කරන්න ඕනේ මේ ගිණුම් කාරක සභාව පහු කාලෙකදී මේක අපි දෙකට කැඩෙනවා. පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ කාරක සභාවත්, රජයේ මුදල් පිළිබඳ ගිණුම් කාරක සභාවත් විදියට. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි දකිනවා මේ වගේ තිබෙන හරි අඩුපාඩු ගොඩක් තියෙනවා. අනිත් අය තව තව තියෙන අඩුපාඩු ගැන කතා කරයි. නමුත් මම විශේෂයෙන්ම මේ ගරු මුලාසනාරූඪ අපේ නියෝජ්‍ය සභාපති කතානායකතුමනි මට එක අවස්ථාවක් දෙන්න. විශේෂයෙන්ම
විභාගයකට නවත්තන්න වෙන නිසා අපතුමේ අවසන් කරනවා.
හොඳයි. විශේෂයෙන්ම මේ රාජ්‍ය සේවය පිළිබඳව සේවකයන් වැඩි, සේවක සංඛ්‍යාව වැඩි කියලා කතා කරුවත් අපි සමහර අවස්ථාවල් වල දකිනවා මේ රාජ්‍ය සේවය වැඩි වුණාට සමහර ආයතන ක්‍රියාත්මක කරන්න ගියපුවම ඒ ආයතනවල විශේෂඥ දැනුම තියෙන, හැකියාව තියෙන අයගේ ඌනපූර්ණයන් තියෙනවා, හරි අඩුවක් තියෙනවා. ඒ නිසා මේ ආයතන ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවයන් තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ කාන්තාවක් විදියට, අම්ම කෙනෙක් විදියට වර්තමානයේ සිදුවෙන ළමා අපචාර සම්බන්ධයෙන් අදාළ ආයතන වලට අවශ්‍ය පියවර ගන්න අපහසුත් වෙලා තියෙනවා. ඒ නිසා ගිණුම් කාරක සභාවේ සභිකාවියක් විදියට මම මේක මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. විශේෂයෙන්ම මේ සඳහා ඒ තියෙන සියලුම රාජ්‍ය ආයතන එකරාශී වෙලා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ඉතාමත්ම කඩිතමින් සකස් කරලා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සිහිපත් කරමින් මට ලබා දුන්න කාලයේ ඉක්මවා යන නිසා අවස්ථාව ලබා දීම පිළිබඳව ඉතාමත්ම ස්තුතිවන්ත වෙමින් ඉහළ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමීට. විවාහ රවිවේකේ සඳහා සභාවේ කටයුතු තාවකාලිකව පස්වරු 1 දක්වා අත්විටවනවා.